ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා,
අද දවසේ අපි දුටුවා ජනාධිපතිවරයා මේ සභාවට ඇවිල්ලා ලොකු කරුණු දැක්වීමක් ඉදිරිපත් කරනවා. විෂද්‍රව්‍ය, කුඩු මද්‍රව්‍ය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය සහ එයට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අපි පැහැදිලිව කියන්නට කැමති. අපි මද්‍රව්‍ය, කුඩු විෂද්‍රව්‍ය භාවිතය රටෙන්ම තුරන් කළ යුතුයි කියන ප්‍රතිපත්ති සිටගෙනයි අපි අපේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්නේ. මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් මද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විරුද්ධවාදී, එහෙම නැත්නම් සතුරන් බවට අපි කිසි දවසක පත් වෙන්නෙත් නැහැ, පත්වන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ මද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වලට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න කැමතියි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පෙන්නුම් කරනවා අපිට මේ විෂද්‍රව්‍ය මද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ නිරත වී සිටින පුද්ගලින්ගේ නම් කිව්වා, කණ්ඩායම් වල නම් කිව්වා, ඒවට විරුද්ධව අපි කටයුතු කරනවායි කියලා. ඒක සම්පූර්ණ සත්‍යයක්. අපි කියන්නේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තුළ, නීතිය ආධිපත්‍යය තුළ ඒ ගණ්ඩ තියෙන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තියෙනවා, දණ්ඩ නීති සංග්‍රහය තිබෙනවා, අනපනක් තිබෙනවා, තවත් විවිධ නීති රීති ප්‍රතිපාදන තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න, මද්‍රව්‍ය විනාශ කරන්න, කුඩුකාරින්ව අල්ලන්න, එතනින් නතර වෙන්න එපා. ඒ කුඩුකාරින්ට, ඒ ව්‍යාපාරයේ නිරත වෙන අයට අර සිංගප්පූරුවේ වගේ දඬුවම දෙන්න. එතකොට මද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයේ දැවැන්තම පියවර එතනින් ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපි කියන්නේ නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය බැහැර කරලා වැඩ කටයුතු කිරීමෙන් වැළකී සිටින්නේ කියන එක, ඒක බැහැර කරන්නට බෑ. ඒ ක්‍රියාවලිය අනුගමනය කරන්නට ඕන. දැන් අපෙන් අහනවා රාජ්‍යයක් ඇතුළේ ඉඳගෙන කරන අපරාධ හරිද කියලා. කවුද කියන්නේ හරි කියලා? එතුමා මේ අමුතුම සිහිනයක් මවාගෙන කියන්නේ මේ කතා කරන්නේ. කවුද හරි කියන්නේ? අපි හරි කියන්නේ. ඒක වැරදි. ශිෂ්ට සම්පන්න භාවයට විරුද්ධව අපි ඉන්නවලු. කවුද විරුද්ධ? කවුද විරුද්ධ? ශිෂ්ට සම්පන්න භාවය ගැන කතා කරමින් එතුමා කථානායකතුමාගේ ක්‍රියාවලිය ගැන කතා කරනවා. ස්ථාවර නියෝගවලට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී විවාදයක් මේ සභාවේ ඉල්ලලා පිට පිටම ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසමින්, භාෂණයේ නිදහස කෙලසමින්, සාකච්ඡාව බැහැර කරමින් විවාදය ප්‍රතික්ෂේප කරන එක ශිෂ්ට සම්පන්න භාවයද? කථානායකවරයාගේ හැසිරීම ශිෂ්ට සම්පන්නද? අපිට කියනවා හමුදාව ආරක්ෂා කරනවා, හමුදාව රැක ගන්නවා, හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා, ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා. හොඳයි, එහෙනම් මට කියන්නකෝ, හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් සරත් ෆොන්සේකා මහත්තයාට අද විදේශගත වෙන්න පුළුවන්ද? ඇමරිකාවට යන්න පුළුවන්ද? ඒක වෙනුවෙන් පෙනී හිඳලා තියෙනවද? පෙනී සිටලා තියෙනවනේ. මොකක්ද අරගෙන තියෙන පියවර? ශවෙන්ද්‍ර සිල්වා මහත්මයාට අද විදේශගත වෙන්නට බෑ සමහර රටවල් වලට. ඒක වෙනුවෙන් ආණ්ඩුව පෙනී හිටලා ඉන්නවද? ඒක වෙනුවෙන් අරගෙන තියෙන පියවර මොකක්ද කියන්න අපිට? නිකම් මෙතනට ඇවිල්ලා මේ හමුදාව ආරක්ෂා කරනවා, හමුදාව රැක ගන්නවා, හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක කටින් කිව්වට මදිනේ. ඒක ක්‍රියාවට නංවන්නට ඕන. ඒ වගේම අපිට කියනවා මේ ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරිද කියලා. තාජුඩීන් මරපු අයව අල්ලන්න ඕන නේද කියලා. ජනාධිපතිවරයා කියන්නට ඉස්සලා අපි කිව්වේ ලසන්ත මරපු අය අල්ලන්න ඕන, තාජුඩීන් මරපු අය අල්ලන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා උපාලි දෙන්න කොහොමද? ඒ වගේම කීත් නොයා ඒ අයට හිරි අර කරපු අයට ඒ අයව මර්ධනය කරපු අයත් අල්ලන්න ඕන. එට්නලිගොඩ මරපු අයත් අල්ලන්න ඕන. කවුද එපයි කියන්නේ? කවුද ඒවට විරුද්ධ වෙන්නේ? අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ ජනාත්මා කතා කරන්නේ මහලොකු බහනක හීනයක් දැකලා. කිසිම දවසක අපි ඒවට විරුද්ධ වෙලා නැහැ. සිරස ගිනිපත් කරනකොට, සියත ගිනිපත් කරනකොට, ඇත්ත වශයෙන්ම සිරස සියත ආරක්ෂා කරන්නට අපට කරන්න පුළුවන් හැමදේම අපි කරා. අපි පෙනී හිටියා. සිරස ගිනිපත් කරපු අය, සියත ගිනිපත් කරපු අය අල්ලන්න ඕන. අල්ලලා දැනුවම් කරන්නට ඕන. නීතිමය ක්‍රමවේද අනුගමනය කරලා ඒ ක්‍රියාව කරන්නට ඕන. කවුද ඒවට විරුද්ධ වෙන්නේ? ඕවා ටික කියලා අපෙන් අහනවා මේ මේවා අල්ලනකොට විරුද්ධ වෙන්න පුළුවන්ද කියලා. කවුද විරුද්ධ වෙන්නේ? අපි විරුද්ධ වෙන්නේ නැහැ. මේ අමුතුම චිත්‍රයක් මම පාණ්ඩ හදන්න. හැබැයි අපි කියනවා අපි විරුද්ධයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 ඉඳලා 67 කරනවා. අභියාචන අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීම 63 ඉඳලා 65 කරනවා. ඒකට විරුද්ධයි. අධිකරණයේ ක්‍රියාවලියට විරුද්ධනේ. දැන් ජනාධිපතිවරයා අමුතුම තර්කයක් ඉදිරිපත් කරා. පහළ අධිකරණ වැහිලා ගිහිල්ලලු. පහළ අධිකරණවල අර්බුදයක් තියෙනවා. ඒ නිසාලු මේ පත් කිරීමේ ප්‍රමාදය. ඒකලු හේතුව. ඒ කියන්නේ පහළ අධිකරණ වැහිලා ගිහිලා තියෙනේවා ආපහු අරිනකන් අභියාචන අධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ නැහැ. ඒකද කියන්නේ? හතර දෙනෙක් පත් කළ නැහැ අභියාචන අධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය හතර දෙනෙක් පත් කළ නැහැ. එනිසා එකක් මතක තියාගන්න, මෙතනට ඇවිල්ලා මහ පොළොවේ සත්‍යයක් නොවන, යථාර්ථයක් නොවන දේවල් සමාජගත කිරීමෙන් වැළකී සිටින්නේ කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. පැහැදිලිව කියන්නට ඕන. වැරදි කරන අයට කිසිම රැකවරණයක් ලබා දිය යුතු නැහැ. ඒකට පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. වැරදි කරන අයට රැකවරණය, ආශිර්වාදය කිසිම දවසක අපි ලබා දෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවද විපක්ෂයද පක්ෂ දේශපාලනයක් නැහැ. වැරදි කරන අයට විරුද්ධව අපි නැගී සිටිනවා. දැන් මම අහන්න කැමතියි, ශිෂ්ටභාවය අශිෂ්ටභාවය ගැන කතා කරනකොට කතානායකවරයා ස්ථාවර නියෝගවලට විරුද්ධව ගිහිල්ලා විපක්ෂයේ කටවල් වහන්න කටයුතු කරනකොට, භාෂණයේ නිදහස නැති කරනකොට, ඒක ශිෂ්ටද අශිෂ්ටද? පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස හකුලවනකොට ඒක ශිෂ්ටද අශිෂ්ටද? දූෂණයේ ක්‍රියාත්මක වෙනවලු, ටීටී හරහලු කරන්නේ බිලියන ගාණක් නැති වෙලා තියෙනවලු. ඉතින් අපි කියනවා පරීක්ෂණ කරන්න, වැරදි කාරයන්ට දැනුවත් වෙන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න. නීතියේ උත්තරීතර භාවය, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තුළ, නීතිය ආධිපත්‍යය තුළ කටයුතු කරන්න. ඒ නිසා පැහැදිලිවම කියන්න කැමති, රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවත්, විපක්ෂයේ සිටින අපේ අපේක්ෂාවත්, රටේ ලක්ෂ 220කගේම අපේක්ෂාව තමයි මේ විෂ මත්ද්‍රව්‍ය සමස්ත මත්ද්‍රව්‍ය භාවිතය අපේ රටෙන් තුරන් කරන්නට ඕන. මේ ගන්න පියවර පිළිබඳව අපේ විවේචනයක් නැහැ. හැබැයි අදටත් මතක තියාගන්න, මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය මේ මත් රකුස මේ 11126කට වැඩි පාසල් ආක්‍රමණය කරලා හමාරයි. තරුණ පරපුර ආක්‍රමණය කරලා හමාරයි. සෑම නගරයකම උපනගරයකම බොහෝ බල ප්‍රදේශවල මේ මත් රකුස අපේ රටේ දරුවන්ගේ ජීවිත, ඒ යවුනින්ගේ තරුණයේ ජීවිත බිලි අරගෙන හමාරයි. මේ ඉදිරි අපි සූදානම් නෑ. මේ අයට ඒ චෝදනා ඔප්පු වුණයින් පස්සේ මේ ලිහිල් දඬුවම් ලබා දීලා රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් එලීන කරපු ජාවාරම ඇතුළට ගිහිල්ලා කරනවට අපි විරුද්ධයි. කොන්දක් තියෙනවා නම් සිංගප්පූරුවේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකයි අපේ අදහස සහ රැකවරණ, අපේ අදහස සහ අපේ මතය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කතා කරා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන මහා බලවේගයේ හැටියට. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවලු අවුරුදු දෙකක් ගිහිල්ලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරලා නැහැ. අපි පිළිගන්නවා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නට පනතක් අවශ්‍යයි. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරමින් ක්‍රියාත්මක වෙන්නට ඕන. මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඇයි ත්‍රස්තවාදයේ තුරන් කිරීමේ පනත ඉවත් කළ නැත්තේ? මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඇයි තවමත් එදා ඔබ විරුද්ධ වුණ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක තවමත් පවත්වාගෙන යන්නේ? මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදයට ඔබ ගරු කරනවා නම්, ඒ ආරක්ෂා කරනවා නම් ඇයි වෙනදට සිවිල් ආරක්ෂක කමිටු ජනතාවගේ නිදහස් මතය තුල සෑම පක්ෂයක්ම එකට එකතු වෙලා සකස් වෙනකොට දැන් සිවිල් ආරක්ෂක කමිටුවේ නිලතලවලට ජනතා විමුක්ත පෙරමුණේ පක්ෂ කාර්යාලයේ චිට්ටකින් පත් වෙන්නේ? ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? ප්‍රජාතන්ත්‍රවාදය ඔබ සුරකින්නෝ නම් යෞවන සමාජ ශේෂ්ත්‍රයේ තනතුරු වලට ඇයි බාධා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය? ඇයි තමන්ට ඕන වන තරුණ තරුණියන්ව පත් කරගැනීමේ ක්‍රියාවලියක ක්‍රියාත්මක වෙන්නේ? මහලොකුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ගරු මැතිනියනි, මේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට අරගලයෙන් පස්සේ තරුණ තරුණියන් 500ක් 600ක් අතර ප්‍රමාණයක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සමාජිකත්වය දරුවා. අද ඒ අයව සහමුලින්ම ඉවත් කරලා ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණයක් අඩු කරලා ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදීන කොහොමද ප්‍රජාශක්ති කමිටුවේ ග්‍රාම සේවා වසමේ ලේකම් පත් කරන්නේ? දේශපාලන පත්වීමක්, දේශපාලන අතගොළුවන් පත් කරන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන එක එක පුරසාරම් දෙඩුවට ඉතාමත් නොපැහැදිලි කතාවක් කෙසේ වෙතත් ක්‍රියාව නම් ඉතාමත්ම දුර්වල තත්වයක පවතින. ජනාධිපතිවරයා කිව්වා ජනතාව බලගන්වන රාජ්‍යයක් නිර්මාණය කරනවායි කියලා. රටේ දුප්පත්කම 30%, 40% අතර වෙනකොට රටේ ජනතාව බලගන්වනවා. බඩු මිල වැඩි වෙනකොට රටේ ජනතාව බලගන්වනවා. 33%කින් විදුලි බිල අඩු කරනවායි කියලා, ඒකට වැඩි වැඩි ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරනකොට ජනතාව බලගන්වනවා. කන්ටේනර් 323ක් කිසිම සොයා බැලීමකින් තොරව මුදා හරිනකොට ජනතාව බලගන්වනවද? වරායේ ගොඩබාන මිලට තෙල් ටික රටේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්නේ නැත්නම්, ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්නම් ජනතාව බලගන්වනවද? වරායේ ගොඩබාන මිලට තමයි තෙල් මිල ලබා දෙනවයි කිව්වේ. වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා. ඒ දූෂණ කප්පන් ඔක්කොම නතර ගන්නවා කිව්වා මට බාධා කරන්න
මේ චරිත අභියසිනේ කරන්නේ මොකද්ද කියලා
ලක්ෂණ පොයින්ට් එක පොයින්ට් එක මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ
චරිත අභියසිනේ කරන්නේ මොකද්ද කියලා අහලා
ගමු ගරු විපක්ෂ නායකතුමා කතා කරන්නේ පොයින්ට් එක කියලා ඉන්න ඕනේ පොයින්ට් එක කියුවේ නැහැ ඔබතුමා කතා කරා ඔබතුමා තා කොපමණ වෙලා
ලබනවාද අපි හොඳට අහගෙන හිටියා
නෑ ඔබතුමා
අපි ශිෂ්ට සම්පන්නව අහගෙන හිටියා ශිෂ්ට සම්පන්න නමුත් කණගාටුයි කියන්නේ ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝල බාලය දැන් අශිෂ්ට භාවය ප්‍රදර්ශනය කරා
ඔබතුමා විනාඩි 5ක් බාධා කිරීම පමණ කාර්යයක්
ශිෂ්ට සම්පන්න කිව්වම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ශිෂ්ට සම්පන්න වෙන්න
තව කොපමණ වෙලා විතර ඔබතුමා කතා කරන්න බලාපොරොත්තු වෙනවද
විනාඩි 15ක් තීන්දු කරන්නම් මැතිනි
විනාඩි 15ක්
ඉක්මවාගෙන මම තීන්දු කරන්නම් මම කතාව නැත්තුවම ඊළඟ එකකට දෙන්න ඕක අහන්න දැන් නෙමෙයි
විපක්ෂයේ ගාලේ
විශේෂයෙන්ම මම අහන්න කැමතියි කන්ටේනර් 323ක් මුදා හරිනකොට ඉවත් බවක් නැතුව ජනතාව බලගන්නේනවද? බාල ගල්ලඟුරු ගේනකොට ජනතාව බලගන්නේනවද? වරායේ ගොඩබාන මිලට තෙල් ටික දෙනවයි කියලා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කියලා. ඒ ගෙවපු අල්ලස් ටික ඉවත් කරනවයි කියලා. මහා භාණ්ඩාගාරයට ගෙවනවයි කියපු මුදල ඉවත් කරනවයි කියලා. අඩු මිලට තෙල් දෙනවයි කියපු මේ රජය ඒක නොදෙනකොට ජනතාව බලගන්නේනවා ගොවි ජනතාවට කසිප්පුකාරයෝ කියලා බැනලා ගොවියන්ගේ අස්වැන්නට නිශ්චිත මිලක් ස්ථාවර මිලක් එදා කුඹුර බැහැලා ගොයන් කකා කිව්වේ 150 දෙනවයි කියලා ඊට පස්සේ කිව්වා 120ක් දෙනවයි කියලා දැන් වී යන්නේ 75ට 80ට යන්නේ දැන් එදා ගොවියා දෙවියා අද ගොවියා කසිප්පුකාරය එතන ගොවිය කසිප්පුකාරය කියලා කියනකොට ජනතාව බලගන්නේනවද? ධීවර ජනතාව උද්ඝෝෂණය කරන්නට ඕන අයිතිවාසිකම් දිනා ගන්න. උද්ඝෝෂණ හරහා අයිතිවාසිකම් දිනා ගන්නටද මේ රජය 159ක් පාර්ලිමේන්තුවේ ගත්තේ 3-2. ජනතාව බලගන්නේනවද? ධීවර අයිතින් කප්පාදු කරනකොට. ඒ නිසා පැහැදිලිවම කියන්න කැමතියි ජනතාව බලගන්නන ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරලා නැහැ. ඔබතුමීට කියන්නට ඕන මේ රජය මැද පෙරදිග යුද්ධය පෙන්නලා ජාත්‍යන්තරව අඩු මිලට ගන්න පුළුවන් තෙල් ටික වැඩි මිලට අරගෙන තිබෙනවා වැඩි මිලට අරගෙන ඒකේ බර මේ රටේ පාරිභෝගිකයට ලබා දීලා තිබෙනවා තෙල් මිල අඩු කරන්නට යුතුව තිබුණු මොහොතක තෙල් මිල අඩු කරේ නැහැ අදත් බැරලයක මිල ඩොලර් 73 දක්වා අඩු වෙලා තිබෙනවා 110 පමණ දක්වා ගියා යුද්ධ සමයේ හැබැයි ලෝකේ වැඩි වෙනකොට මෙහෙ වැඩි කරනවා ලෝකේ අඩු වෙනකොට ඒ ගානම තියාගෙන ඉන්න අඩු වෙන්නේ නැහැ ඉතින් මෙතන ජනාධිපතිවරයා කිව්වා මේ ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් මේ සභා ගර්භයේ මේ පහලට ඇවිල්ලා උද්ඝෝෂණය කරා ඒක අශිෂ්ට ක්‍රියාවක් දෙන්නෙක් විතරක් ආවේ නැහැ නැගිටගෙන හිටියා ඒ ඇයට ස්තුතියි කියලා ඇත්ත වශයෙන්ම ඇයි මේ මන්ත්‍රීවරු මේ සභා ගර්භයේ මාලින්දේට පැමිණියේ මොකද හේතුව කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව ස්ථාවර නියෝග අනුගමනය නොකිරීම කතානායකවරයාගේ අභිමතය පරිදි මන්ත්‍රීවරුගේ කටවල් වැසීම විපක්ෂයේ ඒකයි පහළට බැස්සේ දෙන්නෙක් උඩ හිටියේ අපි රීති ප්‍රශ්න ඉදිරිපත් කරන්නට මේ මයික්‍රොෆෝනය ඉල්ලමින් ඉන්නකොට අපිට ඒ අවස්ථාව දුන්නෙත් නැහැ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය ජනාධිපතිවරයා කියනවා 27-2 සීමාවන් ගැන 27-2 ප්‍රශ්නවල මම ආරාධනා කරනවා 159ටම හැන්සාත් වාර්තා කියලා බලන්නකෝ. අනු කුමාර දිසානායක ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට 27-2 ප්‍රශ්නවලට එතුමා අනුගමනය කරපු සීමාව. ඒ නිසා එතුමා අවසාන වශයෙන් කිව්වා බොහොම ආඩම්බරෙන් වතුර ගහන්න නැහැ කියලා. ජනතාව පීඩණයට ලක් කරන්න නැහැ කියලා. ඔව් වතුර ගහන්න නැහැ. ඒක පිළිගන්නවා. හැබැයි ජනතාව නොමරා මරනවා. දුප්පත්කම වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා උද්දමනය වැඩි වෙලා පීඩනය වැඩි වෙලා මන්ද පෝෂණය වැඩි වෙලා අසහනය වැඩි වෙලා දුක කඳුල වේදනාව වැඩි වෙලා කම්කරුවා ඉතින් කප්පාදු වෙලා සුපිරි ධනවතුන් එක්ක ඩීල් දානවා බාල ගල්ලඟුරු වෙන්නනවා වීවලට සහතික මිලක් දෙන්නේ නැහැ පාරිභෝගිකයට අඩු මිලට දෙන්න පුළුවන් තෙල් ටික දෙන්නේ නැහැ මාතෘ මන්ද පෝෂණය ළමා මන්ද පෝෂණය වැඩි වෙලා ඒ ඔක්කොම වැඩි වෙලා ඒක පිළිගන්න වතුර ගහන්නේ කියන එක අපි පිළිගන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ දුක්ගින්න බඩගින්න කුසගින්න අහස උසට ගිහිලා තිබෙන ඒ නිසා පැහැදිලිවම මේ අවස්ථාවේ අපි කියන්නට කැමති අපි කිසිම දවසක කුඩු ජාවාරම් කාර්යෝ අපරාධකරුවන් ආරක්ෂා කරන්නට රැකවරණය ලබා දෙන්නට කිසිම අවස්ථාවකදී අපි ඒ දේ කරන්නේ නැහැ මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් කුඩු ඉවර කරන්නට නම් ආණ්ඩුවට අභියෝග කරනවා කුඩුකාරයෝ ඇල්ලුවහම බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් ඒ අයව නඩත්තු කරන්නේ නැතුව සිංගප්පූරුවේ නීතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තියනවා ඒ පියවරට යන්න එසේ කියමින් කනගාටු වෙනවා අද ජනාධිපතිවරයා මේ සභාගර්භයේ කාලය අරගෙන සත්‍ය නොවන යථාර්ථවාදී නොවන සිහින ලෝකයක් මවා පෑවා හැබැයි අපිට තියෙන එකම සිහිනය මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුපිත මුදිත කරවීම නීතියේ ආධිපත්‍ය රැක ගැනීම යුක්තිය ප්‍රසඳලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් සියලු දෙනාටම බෙදාගත්තු සෞභාග්‍යයක් shared prosperity ඒ වගේම සමානාත්මතාවය මත පදනම් වුණු ආර්ථික වර්ධනයක් equitable growth මේ සංකල්පය තුළ දුක් විඳින ජනතාව දුකෙන් මුදවන්නට ආණ්ඩුවට බැරි නිසා විපක්ෂයේ අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය සූදානම් කියමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි